සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා අපේ දුවල පුතාලා හැමෝටම. ඉතින් දුවේ පුතේ, අදත් අපි සුපුරුදු විදිහට ඌව ගුරුගෙදරින් චිත්‍රකලා පාඩමත් එක්කයි ඔබත් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් අපේ දුවල පුතාලා දන්නවා අපි පසුගිය සති කීපේ පුරාවටම කලා ඉතිහාසයේ එක් එක් රසතැන් හොයාගෙන ගියා. කලා නිර්මාණයන්, කලා ශිල්පීන්ගේ වගතුග හොයාගෙන ගියා. අද දවසෙත් අපි උත්සාහ කරන්නේ තවත් එවන් වූ අමරණීය යුගයක කලා නිර්මාණයන් ගැන විමසුමක් කරන්නට. ඉතින් දුවේ පුතේ, අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ පොළොන්නරුව යුගය, ලාංකීය වංශ කතාවේ තවත් එක් අද්විතීය යුගයක් වන පොළොන්නරුව යුගයේ චිත්‍රකලාව පිළිබඳව. ඔබ දන්නවා, ඔබට පාසල් විෂය මාලාවන්වල විවිධ විෂයන් යටතේ පොළොන්නරුව යුගය ගැන අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒ යටතේ ඔබ දේශපාලනික තත්ත්වයන්, කලා නිර්මාණයන්, ආගමික තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරලා ඇති මේ වෙද්දිත්. ඉතින් අද අපි සාකච්ඡා කරමු, කොහොමද පොළොන්නරුවේ චිත්‍රකලාව, විශේෂයෙන්ම මේ තිවංක පිළිමගේ ආශ්‍රිතව තමයි අපි පොළොන්නරුවේ චිත්‍රකලාව පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා, ඔබේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේදී ඔබට මුණ ගැහෙනවා තිවංක පිළිමගේ සිතුවම් පිළිබඳව. ඉතින් දුවේ පුතේ, ඔබට අපි මුල් සාකච්ඡාවලදී කරුණු ඉදිරිපත් කරා මේ අනුරාධපුර යුගයේ චිත්‍ර හා මූර්ති කලාව පිළිබඳව. ඔබ දන්නවා වසර 1400ක් නැත්නම් අපි කියන්නේ සියවස් 14ක් විතර අනුරාධපුර රාජධානිය ලාංකේය ඉතිහාසයේ අපරාජිතව පැවති රාජධානියක්. පස්වන මිහිඳු රජ දවස සොලීන් විසින් එල්ල කරන ලද ආක්‍රමණය එක්ක තමයි මේ අනුරාධපුර රාජධානිය කෙලවර වෙන්නේ. ඉතින් මේ කෙලවර වීමත් සමගින් පළවන රාජරාජ රජු ක්‍රිස්තු වර්ෂ 1017 දී තම අගනගරයේ විදිහට පොළොන්නරුව තෝරා ගන්නවා. මෙන්න මේ පොළොන්නරුව තෝරා ගැනීමත් එක්ක එතෙක් කල වසර 1400කටත් වඩා කාලයක් පැවති අනුරාධපුර කේන්ද්‍රස්ථානය පොළොන්නරුව කරා ව්‍යාප්ත වන ආකාරය අපට දක්නට පුළුවන්. ඉතින් දුවේ, මෙන්න මේ විදිහට පොළොන්නරුවට කේන්ද්‍ර වීමත් සමගින් අපට දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේ තිබූ බෞද්ධ ආකෘතිය නන් නෙවෙයි. ඒට හේතුව තමයි මා කලින් පැවසු පරිදි මේ චෝල ආක්‍රමණයත් එක්ක රාජරාජ රජුගේ පරම්පරාවෙන් තමයි පොළොන්නරුවේ රාජ්‍ය ආරම්භ වන්නේ. ඒත් සමගින්ම වසර 53ක් පුරාවට චෝල පාලනය යටතේ තමයි මේ පොළොන්නරුවේ දේශපාලනික තත්ත්වය, ආගමික තත්ත්වය සහ කලාත්මක සංස්කෘතික යන තත්ත්වයන් නිර්මාණය වන්නේ. ඉතින් බොහෝ විට මේ ක්‍රියාවලිය ඇතුලේ Hindu ආගමික අවශ්‍යතාවයන්ට අනුව ක්‍රියාත්මක වුණු ආකාරයක් අපට දක්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ ක්‍රිස්තු වර්ෂ 1070 දී විතර මේ කිත්ති කියන කුමාරයෙක් විජේබාහු කියන නමින් චෝලයන් පළවා හැරලා නැවත බෞද්ධාගමික බලය පොළොන්නරුව යුගය තුළ ස්ථාපිත කරන්නට සමත් වෙනවා. ඉතින් මෙන්න මේ විජේබාහු රජු ආරම්භ මේ බෞද්ධ සංස්කෘතිය පොළොන්නරුවේ ව්‍යාප්ත වීමත් සමගින් මේ පොළොන්නරුවය තුල මිශ්‍ර, එහෙම නැත්නම් මේ බෞද්ධ හා Hindu සම්මිශ්‍රිත කලා ලක්ෂණයන් බිහි වෙන්න පටන් ගන්නවා. ඒ අනුසාරයෙන් තමයි අපට පොළොන්නරුව යුගයේ තුල මුණගැහෙන බොහෝමයක් කලා නිර්මාණයන්, මූර්ති වේවා, චිත්‍ර වේවා, එහෙම නැතුව අපි දන්නා වූ ඒ ලිඛිතමය වෙනත් භාෂාවන් වෙන්න පුළුවන් මේ සියලු දේම හැඩගැසීම සිදුවන්නේ අපි මේ කතා කරපු සම්මිශ්‍රිත ආගමික වටපිටාව තුළ. ඉතින් දුවේ පුතේ, මේ ඉතිහාස තත්ත්වයක් එක්ක අපි කතා කරනවා තිවංක පිළිමගේ සිතුවම් නිර්මාණයන් පිළිබඳව. අපි පුතාලා දන්නවා ඇයි මේ තිවංක පිළිමගේ අපි මේ සඳහා පාද කරගෙන නැත්නම් මේ චිත්පොළොන්නරුවේ චිත්‍රකලාව ගැන සාකච්ඡා කිරීම සඳහා තිවංක පිළිමගේ යොදාගන්නේ ඇයිද කියන කාරණාව. හේතුව තමයි දුවේ පුතේ, දැනට පොළොන්නරුවේ සුරකිව තියෙන සිතුවම් අතරින් බොහෝමයක් දක්නට තිබෙන ස්ථානය තමයි මේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ. ඇයි තිවංක පිළිමගේ අපි ඒ නමින් ආමන්ත්‍රණය කරන්නේ? දුවල් පුතාලා දන්නවද? තිවංක පිළිමගේ. දුවේ පුතේ මේ පිළිමගයක් කියන එක ඔබ දන්නවා, මේක පටිමාගරයක්. එහෙම නැත්නම් පිළිම තැන්පත් කරන ලද නැත්නම් පිළිම වහන්සේ නෙලා තිබූ ගෘහයක්. ඉතින් මේ දිගින් අඩි 123ක් පළලින් අඩි 67ක් විතර වෙන මේ පිළිමගේ ඇයි අපි තිවංක පිළිමගේ නමින් හඳුන්වන්නේ? ඔබ දන්නවා පිළිම නිර්මාණයේ පිළිබඳව අපි මීට කලින් දවසේ කතා කරා. එතනදී අපි එක්තරා පිළිම විශේෂයක් හඳුනා ගන්නවා මේ තිවංක පිළිම නමින්. තිවංක එහෙම නැත්නම් ත්‍රිභංග පිළිම නමින්. ඉතින් මෙන්න මේ තිවංක පිළිමයක් සහිත වූ පිළිමගේ නිසා තමයි අප මේ නැත්නම් එවකට මෙහි ප්‍රධාන පිළිමය විදිහට තිවංක හැඩයෙන් යුත් පිළිමයක් තිබු නිසා තමයි දුවේ පුතේ අපි මෙය තිවංක පිළිමගේ ලෙසින් හඳුනාගන්නේ. ඉතින් මෙන්න මේ තිවංක පිළිමගේ තවත් එක් විශේෂයක් තියෙනවා. මෙහි ඉතාමත්ම ආකර්ෂණීය වූ හින්දු සහ බෞද්ධ සම්මිශ්‍රිත ගෘහ නිර්මාණ කලාවකුත් නිර්මාණයට යොදාගෙන තිබෙනවා. නමුත් අද දවසේ අපි මේ ගෘහ නිර්මාණ කලාව පිළිබඳව කතා කරන්නේ නැහැ. එය නැවතත් දවසක අපි අධ්‍යයනය කරනවා වෙනත් පාඩම් මාලාවක් තුළින්. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මෙහි අන්තර්ගත වෙන චිත්‍ර නිර්මාණයන් පිළිබඳව. ඉතින් දෙවියනේ මේ චිත්‍ර නිර්මාණයන් පිළිබඳව කතා කරද්දී අපට මේ පොළොන්නරුවේ මේ යුග දෙකක සිතුවම් හමුවන ස්ථානයක් තමයි මේ තිවංක පිළිමගේ කියලා කියන්නේ. මොකද්ද මේ යුග දෙකක් කියන්නේ? මේ තිවංක පිළිමගේ තුලම එකම කාලවකවානුවක නිර්මාණය නොකළා වූ සිතුවම්. ඒ කියන්නේ පොළොන්නරුව යුගයට අයත් සිතුවම් සහ ඊට පසු කාලයක එහෙම නැත්නම් මහනුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම් මේ ගර්භගෘහය සහ අන්තරාලය කියන කොටස් දෙකේදී අපිට හමු වෙනවා. බොහෝ විට මේ ගර්භගෘහය කියන කොටස දුවිපිතේ අපිට දකින ලැබෙන්නේ පොළොන්නර යුගයට අයත් මේ මුල් කාලීන සිතුවම්. අන්තරාලය කියන මේ විශේෂ ගෘහ නිර්මාණ කොටස තුල අපට දක්නට ලැබෙනවා පසු කාලීන, එහෙම නැත්නම් මේ අපි කලින් කතා කරානේ පාඩමක මහනුවර යුගයේ චිත්‍රකලාව පිළිබඳ, මෙන්න මේ මහනුවර යුගයේ චිත්‍රකලාවට සමාන ලක්ෂණ තියෙන චිත්‍ර විශේෂයක් අපිට මුණගැහෙනවා මේ පිළිමගේ තුල. ඉතින් අපි මුලින්ම සාකච්ඡා කරමු මොන වගේ ලක්ෂණද අපට දක්නට ලැබෙන්නේ මේ පොළොන්නර යුගයේ කලා ලක්ෂණ සහිත සිතුවම් වල. නැත්නම් අපි කියන මේ අපේ ප්‍රධාන මාතෘකාව අද දවසේදී පොළොන්නර යුගයේ සිතුවම් වල හැසිරීම, නැත්නම් එහි රේඛා භාවිතය, එහි වර්ණ, එහි ශිල්පීය ක්‍රමයන්, එහි තේමාවන් මොනවාද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඉතින් දුවේ පුතේ ඔබ දැකලා ඇති පොළොන්නරුවේ සිතුවම්, අනිවාර්යෙන් මේ පොළොන්නරුවේ සිතුවම් පිළිබඳ අධ්‍යයනය කරද්දී තිවංක පිළිමෙහි සිතුවම් ඔබ දැක ඇති. මේ අවස්ථාවේදී මම ඔබට ආරාධනා කරනවා අනිවාර්යෙන් අපි මේ කතා කරන සිතුවම් වල රූප සටහන් ඔබ සතුව තබා ගන්න. ඒ ඔබට ඉතාමත්ම වැදගත් වේවි අපි මේ සාකච්ඡා කරන කරුණු පිළිබඳව වැඩිදුර අධ්‍යයන කටයුතු කරන්න. දේවාරාධනාව හා සංකස්ස හිනිමන් දර්ශනය ඔන්න අපි අද කතා කරන පළවන සිතුවම්. දේවාරාධනාව හා සංකස්ස හිනිමන් දර්ශනය කියන ප්‍රධාන සිතුවම් දෙක. ඉතින් දුවේ මේ සිතුවම් වල අපි දකිනවා මේ දැන් යම්කිසි විශේෂ ලක්ෂණයක්. අපි මීට කලින් මහා කලා සම්ප්‍රදාය විදිහට කතා කරා සීගිරිය සිතුවම් පිළිබඳව. අනුරාධපුරයේගේ සීගිරි සිතුවම් පිළිබඳව ඔබ දන්නවා එහිදී බහුලව කාන්තා රූප භාවිතා වෙලා තිබුණා. ඒ සිතුවම් වල බොහෝ විට උඩුකය නිර්මාණය කරලා තිබුණු ආකාරය අපි දැක්කා. ඒ වගේම තමයි රේඛාව යම් ආකාරයකින් සීමිතව තමයි යොවුන් භාවිතා කරන්නේ මේ යුගයට සාපේක්ෂව. නමුත් මේ පොළොන්නර යුගයට එද්දී ශිල්පියා සමත් වෙනවා සම්පූර්ණ මානව රූපය, නැත්නම් පූර්ණ මානව රූපයක් නිර්මාණය කරන්න. ඒ වගේම තමයි තේමාවක් යම්කිසි තේමාවකට අනුව මාතෘකාවක අදහස ඔප්නං වෙන පරිදි චිත්‍රමය භාෂා, නැත්නම් චිත්‍රයේ හසුරවන්නට ශිල්පියා සමත් වෙනවා. ඒ වගේම තමයි දෙපතේ ඉතාමත් සංකීර්ණ රේඛා භාවිතයක් අපිට පොළොන්නරු යුගය තුලදීත් මුණගැහෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා මේ මහායාන සංකල්පය. ඔබ දන්නවා මේ Hindu බලපෑමත් සමග ලාංකීය ජන සමාජය බෞද්ධ සමාජයට මේ මහායාන බුද්ධ ආගමේ බලපෑම ලැබෙනවා. එතකොට මේ මහායාන සංකල්ප පදනම් කරගත් නිර්මාණයන් අපට දක්නට පුළුවන් මෙන්න මේ පොළොන්නරුව තිවංක පිළමගේ සිතුවම් තුල. දැන් මහායාන අන්තර්ගතය කියන එක පිළිබඳව ඔබ අදහස් කරනවා ඉතින් මොන වගේ දේවල්ද මේ අදහස් ගන්න කියලා. දෙපිට ඔබ දන්නවා මේ මහායාන බෞද්ධාගමික සංකල්පයන් තුල බොහෝ විට මේ දිව්‍ය සංකල්පත් නැත්නම් මේ දිව්‍ය ලෝක සංකල්පේ බෝධිසත්තු ඒ වගේම මේ දේව සංකල්පය වගේ දේවල් බොහෝ විට දකින්න පුළුවන්. අපි ඉස්සරහට මේ මාතෘකා එකින් එක විග්‍රහ කරද්දී ඔබට තේරේවි ඒ තේමාවන් කොහොමද මේ චිත්‍ර තුලට ශිල්පීන් යොමු කරලා තියෙන්නේ නැත්නම් එහෙම නැත්නම් භාවිත කරලා තියෙන්නේ කියන කාරණාව. හොඳයි දූපතේ, මා මුලින් ඔබට පැවසුවා අද අපි මුල් යුගයේ කතා කරන්න යන සිතුවම් දෙක පිළිබඳව. එහිදී දැන් අපි කතා කරන්න යන්නේ එයින් පළවෙනි සිතුවම්, අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන පළවෙනි චිත්‍රය පිළිබඳව. දේව ආරාධනය. දූපතේ ඔබ මේ අහලා තිනවා සහ මම හොඳටම දන්නවා ඔබ අනිවාර්යයෙන් මේ රූප සටහන් ආශ්‍රිතව දැකලා ඇති. දේවාරාධනය කියන සිතුවම පිළිබඳව මොකද්ද මේ දේවාරාධනය කියන සිතුවමේ අන්තර්ගතය වෙන්නේ? මේ තේමාවෙන් ශිල්පියා උත්සාහ කරන්නේ මොකද්ද දූපතේ? ඔබ දන්නවා බෞද්ධ මූලාශ්‍රවලට අනුව බෞද්ධ ඉතිහාසයේදී අපි ඉගෙන ගන්නවා මේ තෞතිසා දෙව්ලොව වැඩවිසු පద్මපාණි බෝසතුන් වෙත දෙවියන් ආරාධනාව කරනවා මනුලව උපත ලබන්න කියලා. මෙන්න මේ පద్මපාණි බෝසතුන්ට මේ දෙවියන් විසින් කරනු ලැබූ ආරාධනාව තමයි දුවේ පුතේ දේව ආරාධනාව කියලා අපි හඳුනාගන්නේ. මේ සිතුවම නිර්මාණය වෙන්නේ බිත්තිය මත තිලස් ආකෘතියකට අනුකූලව. එහෙම නැත්නම් අපි කියනවා මේ හරස් අතර බිත්තියේ නිර්මාණය කරනු ලැබූ සිතුවමක්. මේ සිතුව මේ දුවේ පුතේ අපි දකිනවා ඉතාමත්ම විචිත්‍ර ඇඳුම් පැළඳුම්, ඒ වගේම ආභරණ හිස් පළඳනා මේ වගේ දේවල්. ඔබ දන්නවා මේ දැන් මේ දේව ආරාධනාව කියන සිතුවමේ නිරූපණය කරලා තියෙන්නේ දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ට අලංකෘත වූ ඇඳුම් පැළඳුම් සහ ඒ ඔටුනු ආදී ආභරණ ආදී නිර්මාණය කරමින් ශිල්පියා මෙහි ඇති දේවත්වය ඔප්නැංවීමට මනාසේ සාර්ථක උත්සාහයක නිරත වෙලා තියෙනවා. ඒ වගේම තමයි දූපතේ මේ තවත් විශේෂ ලක්ෂණයක් වෙනවා එකිනෙකට මුවා වූ හැඩතල බහුතව භාවිතා කරයි. ඔන්න දූපතේ තවත් එක විශේෂ ලක්ෂණයක්. දැන් අපි සීගිරියේ වගේ චිත්‍ර නිර්මාණයකදී නැත්නම් අපිට මීට පෙර එකිනෙකට මුවා වූ රූප දකින්න ඉතාමත් අල්ප වශයෙන්. නමුත් මෙහිදී ඉතාමත්ම සංකීර්ණයි තලයේ ඉතාමත් සංකීර්ණ ලෙස ප්‍රයෝජනයට ගත්ත ආකාරයක් අපට දක්නට පුළුවන්. මානව රූප දෙකකට පිටුපසින් තව මානව රූපයක් ඊට පිටුපසින් තවත් පෙනෙන මානව රූප ඒ පර්යාලෝකන ලක්ෂණත් යොදා ගනිමින් ඒ සිද්ධාන්තමය ලක්ෂණ යොදා ගනිමින් ඔහු ඉතා තලය ඉතාමත්ම සංකීර්ණ විදිහට මේ ශිල්පියා භාවිතා කරලා තිනවා. ඒ වගේ තමයි මේ ත්‍රිමාණ ලක්ෂණ වර්ණ සියුම් වර්ණ ප්‍රභේද භාවිතා කරමින් ත්‍රිමාණ ලක්ෂණ කරන්නත් ශිල්පියා මෙහිදී සමත් වෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා පුතේ මේ චිත්‍රය තුළ. මේ දේව ආරාධනයේ ප්‍රධාන චරිතය තමයි මේ බෝධිසත්වරුව. ඉතින් මේ රුව දැක්වීමේදී ශිල්පියා අවශේෂ රූපවලට වඩා වෙනස් ක්‍රමෝපයක් භාවිත කරනවා. පැහැය නිල්වන් පැහැයක් යොදා ගන්නවා. අපිට මේ රූපය බැලු බැලමට මතක් වෙනවා ඔබ දන්නවා කලා ඉතිහාසය තුළ ඉන්දිය කලා ඉතිහාසය තුළ අපිට මුණගැහෙනවා අජන්තා ලෙන් විහාර. මේ ලෙන් විහාර තුළ තියෙනවා මේ පద్මපාණී බෝධිසත්වරුව. ඉතින් මෙන්න මේ අජන්තාවේ පద్මපාණී බෝධිසත්වරුවට යම් කිසි සමාන ලක්ෂණයක් පෙන්වම් කරනවා මෙන්න මේ තියෙන ප්‍රධාන බෝධිසත්වරුව. ඉතින් පద్මයක්ද අත ඇති මේ අත්‍යතිව තමයි මේ නිර්මාණය ශිල්පියා විසින් නිර්මාණය කරන්නේ මේ පద్මපාණී බෝසතුන් නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ පద్මපාණී බෝසතුන් වන්නට ඇතයි නැත්නම් මේ පద్මයක් අත දරා ඇති බැවින් මේ පద్මපාණී බෝසතුන් වෙන්නට ඇති බව අර්ථ ගන්නවා. ඉතින් දීපේ තවත් විශේෂ ලක්ෂණ ගණනාවක් මේ චිත්‍රය තුළ තිබෙනවා. විශේෂම ශෙවුර්ධි ලක්ෂණ දක්වීමේදී ශිල්පියා ඉතාමත්ම ප්‍රබල අයුරින් ඒ ඉෂ්ට කිරීමට නැත්නම් ඉදිරි පෙනුම දක්වීමේදී නිර්මාණයන්ගේ ඔහු කොහොමද ඒ සිද්ධාන්තය භාවිතා කරලා තියෙන්නේ කියන කාරණාව ඉතාලතුම මනවින් ශිල්පයා ප්‍රයෝජනයට අරන් තිනවා නැත්නම් ඒ සිද්ධාන්තමේ ලක්ෂණයන් ප්‍රයෝජනයට අරන් තිනවා. ඒ වගේම තමයි මේ නිර්මාණයේ අපට දක්න ලැබෙන මානව රූපයන් සැබෑ මානව රූපයන් නැත්නම් අප මේ සැබෑ ජීවත් වෙන මානව රූපයන්ට වඩා විශාලයි. ඉතින් ඒකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ විශාල භිත්‍ති අවකාශයක් ඔහු සංරචනයේ මේ සිද්ධාන්ත උපයෝගී කරගනිමින් තම තේමාව නිරූපණය කරන්නට මොනතරම් වෙහෙසක් ගන්නද කියන කාරණාව විශාල මානව රූප යොදා ගනිමින්. ඒ වගේම තමයි ද්වීපතේ රතු දුඹුරු කහ වගේ ඒ වර්ණ තමයි මේ සිතුම් සඳහා ශිල්පියා බහුලව භාවිතා කරන්නේ. ඉතින් ද්වීපතේ මෙන්න මේ සිතුවමත් එක්කම සමාන ලක්ෂණ අපිට බොහෝ දුරට සමාන ලක්ෂණ දකින්න පුළුවන් මේ බුදුන් සංකස්ස පුරයට වැඩම කිරීම කියන අපි අද දවසේ සාකච්ඡා කරන අනෙක් සිතුවමත් එකගත්තහම. ඉතින් මේ බුදුන් සංකස්ස පුරයට වැඩම කිරීම එහෙදිත් අපි කියනවා මේක තවත් නමක් හඳුන්වනවා සංකස්ස පුරහිණි මන් දර්ශනය. අපේ දුවල පුතාලා දන්නවා මා පෙර සඳහන් කරපු විදිහට ඔබ බෞද්ධ ඉතිහාසය ඉගෙන ගනිද්දී මේ බුදුරජාණන් වහන්සේ තවතිසා දෙව්ලොවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කරලා ආපසු වඩින අවස්ථාවේදී දෙවියන් වහන්සේ විසින් මේ ශක්‍ර දෙවියන් විසින් රන් හිණි මගක් මවලා දුන්නා කියලා ඉතිහාසය සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මේ සිතුවීමේදී ශිල්පියාගේ වස්තු විශේෂ බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ මවන ලද හිණිමගෙන් සංකස්ස පුරයට බුදුරජාන් වහන්සේ වැඩම කිරීම මේ සිතුම තුළින් ශිල්පියා නිරූපණය කරනවා. දෙපතේ මේ හිණිමන් කොටස් තුනක් මේ චිත්‍රය පුරාවට අපිට දක්නට පුළුවන්. මේ මැද තිබෙන හිණිමගේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ. ඒ වගේම තමයි මේ දෙපස හිණිමන් වල ඉන්ද්‍ර සහ බ්‍රහ්ම කියන රූප දක්වන ශිල්පියා විසින් මේ මම මුලිනුත් සඳහන් කරා මේ දේව සංකල්පයන් දැක්වීම ඉතාමත්ම ප්‍රබලව මෙන්න මේ තිවංක පිළිමගේ සිතුවම් තුළ අපිට දක්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ඉන්ද්‍ර විසින් දිග මිටක් තියෙන මුතු කුඩයක් බුදුන් වහන්සේට මේ ඉසලාගෙන සිටින ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තේමාව මේ සාහිත්‍යමය තේමාවක් ඉතාමත්ම රසවත් අයුරින් රේඛාව සහ ඉතාමත්ම ප්‍රභාමත් වර්ණමාලාවක් ඉතාමත්ම ප්‍රශස්ත වූ වර්ණමාලාවක් යොදාගෙන ශිල්පියා මතු කරපු අවස්ථාවක් විදිහට අපට දක්වන්නට පුළුවන් මෙන්න මේ සිතුවම. මේ අපි කලින් කතා කරපු දේවාරාධනාව සිතුවමේ වගේම දෙපතේ මේ සිතුවමෙත් මානව රූපයේ සැබෑ මානව රූප වලට වඩා විශාල අයුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී දකින මානව රූපේ නැත්නම් අපේ මේ වැඩිහිටි මානව රූපයකට වඩා උසින් පළලින් වැඩි වෙන විදිහට තමයි නැත්නම් පරිමාණ ලක්ෂණයන්ගෙන් වැඩි වෙන විදිහට තමයි ද්වීපතේ මේ බිත්ති මත නිර්මාණය කරලා තියෙන මානව රූප ශිල්පියා එදා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සිතුවම තුලත් මේ සංකස්ස පුර හිණිමන් දර්ශනයේ සිතුවම තුලත් දේවාරාධනාව සිතුවමට සමාන වූ වර්ණමාලාවක් ඒක මේ යුගයේ පොදු වර්ණමාලාවක් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන් ශිල්පියා යොදාගෙන තිබෙනවා. ඉතින් ද්වීපතේ අපි සාකච්ඡා කළා දැන් සිතුවම් දෙකක් පිළිබඳ. ඒ කියන්නේ දැන් අද වෙද්දී අපට අවශේෂ වශයෙන් දක්නට හැකි මට්ටමේ පවතින සිතුවම් දෙකක් පිළිබඳව පොළොන්නරු යුගයේ මුල් කායින සිතුවම් වලදී. ඉතින් මෙන්න මේ සිතුවම් වල තියෙන පොදු ලක්ෂණ ටිකක් දැන් අපි කතා කරමු. මේ අපි කතා කරපු සාකච්ඡා කරන ලැබූ සිතුවම් දෙකේම තිබු පොදු ලක්ෂණ කීපයක්. ඒ ඉතාමත් වැදගත් වෙයි පොළොන්නරු යුගයේ සිතුවම් වල පොදු ලක්ෂණ පිළිබඳව නැත්නම් පොළොන්නරු යුගයේ චිත්‍රකලාවේ හැසිරීම පිළිබඳව අපිට යම්කිසි අධ්‍යයනයක් නැත්නම් අදහසක් ලබා ගන්න. හොඳයි දෙවිතේ. දැන් අපි මේ සාකච්ඡා කරන චිත්‍ර දෙකේම තියෙන කාරණා පොඩ්ඩක් මෙහෙම බලමුකෝ. මේ සිතුවම් දෙකේම බහුලව මානව රූප නිර්මාණය කරලා තිබ්බා. දැන් අපි සාකච්ඡා කරද්දී මම තේමා දෙක ගැන සඳහන් කරා. ඒ තේමා දෙකේම ඉතාමත්ම බහුල වශයෙන් මානව රූප නිර්මාණයක් ඒ කියන්නේ මිනිස් රුව මේ සෑම සිතුවමකටම යොදාගෙන තිබුණා. ඒ වගේම තමයි තේමාවක් නිරූපණය. යම්කිසි සාහිත්‍යමය වශයෙන් නැත්නම් බෞද්ධ මූලාශ්‍රමය වශයෙන් වැදගත් වූ තේමාවන් නිරූපණයට ශිල්පියා උත්සුක වෙලා තිබ්බා මෙන්න මේ පොළොන්නරුව සිතුවම් තුල. එයා අපට පසුගිය සිතුවම් දෙකේ තේමාවන් තුලින් මනාවටම පැහැදිලි වෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් දෙයක් මේ තේමා නිරූපණය කියපුවාම හැම සිතුවමකටම තේමාවක් තියෙනව නේද කියලා. මෙහෙමයි දෙපතේ. එතනදී මේ අදහස් කරන්නේ අපි දැන් සීගිරි චිත්‍ර වගේ ගත්තහම එහි පොදු තේමාවක් නැත්නම් මේ කාන්තාල ආලිත්‍ය දැක්වීමක් තියෙනවා. ඒ පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. විවිධ ඒ කියන්නේ මේ රසවින්දකයන් විසින් ඉදිරිපත් කරපු. නමුත් එහි තිබෙන්නේ යම්කිසි පොදු ලක්ෂණයක්. පොදු තේමාවේ ලක්ෂණයක්. නමුත් අප මේ කතා කරන පොළොන්නරුවගේ නැත්නම් මේ තිවංක පිළිමගේ සිතුවම් තුළ ඒ සිතුවමෙන් සිතුවමට අනන්‍ය වූ වෙන වෙනම ගත හැකි මාතෘකාවන් නැත්නම් තේමාවන් නිරූපණයක් අපට දක්නට පුළුවන්. ඒ වගේම තමයි මේ විශාල අවකාශය මනාව හැසිරවීම ශිල්පියා ඉතාමත්ම ප්‍රසස්තයරින් මේ පොළොන්නරුවගේ තුළදී කරලා තිබෙනවා. ඔබ දන්නවා මේ පොළොන්නරුවගේ මේ තිවංක පිළිමගේ ඉතාමත්ම විශාල බිත්තිවලින් යුතු ඒ වගේම ලොකු උසකින් යුතු බිත්තිවලින් නිර්මාණය කළ තිබෙන එකක්. ඉතින් මේ බිත්තිවල තමයි මේ සිතුවම් නිර්මාණය කළා තියෙන්නේ. එතකොට මේ ජීව ප්‍රමාණයට වඩා විශාල මානව රූප යොදා ගැනීම. ඒ වගේම තමයි එකිනෙක පිටිපසින් දක්වන මානව රූප නැත්නම් සංකීර්ණ ලෙස අවකාශයේ ප්‍රයෝජනට ගැනීම වගේ කරුණුත් එක්ක සංකීර්ණ සංරචනමේ සිද්ධාන්තයන් භාවිතා කරමින් ඔහු අවකාශය මනාසී උපයෝගී කරගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂිත කාරණාවක් තමයි දුවේපුතේ මෙන්න මේ ප්‍රාණපූර්ණ රේඛාකරණය. අපි සීගිරියේදීත් මේ පිළිබඳ කතා කරනවා. ඒ වගේම රේඛාකරණයක් අපිට පොළොන්නර යුගය තුලදීත් දක්නට ලැබෙනවා. සීගිරියට වඩා බොහෝ වෙනස් රේඛාකරණය. නමුත් මෙහිත් ඉතාමත්ම ප්‍රසස්ත ප්‍රාණපූර්ණ රේඛාකරණයක් පොළොන්නරුවේදී ශිල්පියා යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රාණපූර්ණ කියන මේ රේඛාකරණයේ අදහස තමයි දුවේපුතේ මේ රේඛාව යොදා ගැනීම තුළින් චිත්‍රයට ජීවයක් රිද්මයක් එකතු කිරීමට ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි කතා කරා මුලදී සිතුවම් වලදී ඇඳුම් පැළඳුම් පිළිබඳව. මෙන්න මේ ඇඳුම් පැළඳුම් ඒ වගේම ආභරණ දක්වද්දී රේඛාව සැරසිලි මාධ්‍යයක් විදිහට යොදා ගන්නත් ශිල්පියා සමත් වෙලා තියෙනවා. තවත් විශේෂ කාරණාවක් අපි කතා කරා දුවේපුත මතක ඇති මේ වර්ණ භාවිතය පිළිබඳව. පොළොන්නරුව ශිල්පියා සියුම් වර්ණ ප්‍රභේද භාවිතා කරමින් ත්‍රිමාණ ලක්ෂණ මතු කරන්නට ගත්ත උත්සාහය විද්‍යාමාන වන නැත්නම් මේ අපිට දක බලා ගන්න තියෙන හොඳම ස්ථානය තමයි දුවේපුතේ මෙන්න මේ තිවංක පිළිමගේ කියලා කියන්නේ. සමස්තයක් විදිහට පොළොන්නරුව යුගයේ පුරාම මෙන්න මේ සියුම් වර්ණ ප්‍රභේද භාවිතය සහ ප්‍රසස්ත වර්ණමාලාවක් යොදා ගැනීම කියන කාරණාව අපට දක්නට පුළුවන් කාරණාවක්. ඉතින් මේ වර්ණ යොදා ගැනීමේදී අපිට බොහෝ විට මේ අජන්තා නැත්නම් මේ සීගිරි වගේ මහා කලා සම්ප්‍රදායන්ගේ ආභාෂය පොළොන්නරුව ශිල්පියා තරමත්තුට ලබා ගත්තාය කියන කාරණාවත් එක්ක යම්කිසි අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ පිළිබඳව යම්කිසි අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේපුතේ මේ චිත්‍ර නිර්මාණ කිරීමේ ශිල්ප ක්‍රමය පිළිබඳව අපි සාකච්ඡා කරද්දී බොහෝ විට විචාරකයන් විසින් නැත්නම් මේ චිත්‍රකලා විශාරදයන් විසින් ඉතිහාසඥ විසින් මතපල කරන්නේ මෙන්න මේ සිතුවම් වියලිබදාමයක් මත නැත්නම් මේ ප්‍රෙස්කෝ සිකෝ සිතුවම් විදිහට අඳින ලැබෝ සිතුවම් බව. ඉතින් අද වෙද්දී මෙන්න මේ පොළොන්නරුවගේ මුල් කාලීන සිතුවම් බොහෝ සෙයින් අභාවයට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියන්නේ මේ විනාශ වෙලා පරිසර සාධකත් එක්ක තෙතමනයත් එක්ක විනාශ වෙලා ගිහිල්ලා තියෙන ආකාරයකුත් අපට දක්නට පුළුවන්. ඉතින් දුවේපුතේ මෙන්න මේ කියන කාරණාවත් එක්ක අපි මං හිතන්නේ අද දවසේ මේ කතා කරපු මුල් මේ කතා කරපු මුල් යුගයේ චිත්‍ර පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ජනිත වෙන්නේ නැති ඔබට යම්කිසි ඒ කියන්නේ කරුණු ටිකක් විභාගයේදී මෙවැනි සිතුවම් පිළිබඳව අධ්‍යයනය කරන්නට සිදු වුණොත් එසේත් නොමැතිනම් ඔබට මේ පිළිබඳව සිතුවමක විග්‍රහයක් කරන්නට සිදු වුණොත් යම්කිසි අවස්ථාවකදී පන්තිකාම්පරේ දි හෝ ඒවා වෙනත් ස්ථානයක දි හෝ ඒවා ඔබට ඒ පිළිබඳව යම් කිසි අදහසක් ජනිත වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අද දවසේ මේ තිවංක පිළිමගේ පසු කාලීන සිතුවම් පිළිබඳව කතා කරන්නට යමු වෙනවා. පසු කාලීන සිතුවම් මම මුලින්ම මේ පිළිබඳව යම් කිසි විග්‍රහයක් කරා ඔබත් එක්ක දෙපතේ මේ මහනුවර යුගයට සමාන ගති ලක්ෂණ නැත්තම් මේ අංග ලක්ෂණයන් මේ චිත්‍ර තුලයන් දක්නට ලැබෙනවා කියන කාරණාව. ඉතින් මේ මණ්ඩපේ නම් ගෘහ නිර්මාණ නැත්නම් මේ මණ්ඩපය කියලා අපි හඳුන්වන මේ ගෘහ නිර්මාණයේ ඇතුළේ තමයි දේපතේ මේ කියන පසු කාලීන සිතුවම් අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මම මුලින් සඳහන් කරා මෙහි මහනුරුගේ කලාලක්ෂණයන්ට සමාන අංගයන් බොහෝමයක් තියෙනවා කියලා. නමුත් අපිට මෙය කෙලින්ම නැත්නම් එකහිලාම කියන්න බෑ මේ තියෙන්නේ මහනුරුගේ චිත්‍රමය කියන කාරණාව. හේතුව තමයි මේ තියෙන කලා ලක්ෂණත් එක්ක නැත්නම් එහි දක්නට තිබෙන කලා ලක්ෂණත් එක්ක පොළොන්නරුව සහ මහනුවර යුගයන්ගේ අතරමැද තත්වයක් අපිට මේ සිතුවම් තුලින් දක්නට පුළුවන්. එහි වඩා ඥාතිත්වය එහෙම නැත්නම් වඩා සමීපත්වය අපිට දක්න ලැබෙන්නේ මහනුවරගේ සිතුවම් එක්ක කියන කාරණාව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම මහනුවර යුගයේ සිතුවම්ම එහි තිබෙනවා කියන කාරණය අපිට එකහෙලාම පිළිගන්නට අමාරු කාරණාවක්. ඒ නිසා දැන් මේ යුග දෙකේම සිද්ධාන්ත සම්මිශ්‍රණයක් විදිහට තමයි අපිට බොහෝ විට මෙන්න මේ සිතුවම් පිළිබඳව කතා කරන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ක්‍රියාකාරී මානව රූප. බොහෝ විට මහාන රෝගයේ කඳ උඩරට සිතුවම් ඇතුළේ අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අපි මේ පිළිබඳ විශේෂ පාඩමකින් මීට පෙර ඔබත් එක්ක සාකච්ඡා කරා. නමුත් මෙහි තිබෙන මේ සිතුවම් විශේෂයේ ක්‍රියාකාරී මානව රූපයන් මහනුරුගේට වඩා යම් කිසි තරමක් දුරට අන්තර්ගත වෙනවා. ඉතින් එවැනි කරුණු අපි පසුව සාකච්ඡා කරනවා. නමුත් තේමාමය වශයෙන් ගත්තාම සහ වර්ණ භාවිතය ගත්තාම සහ මේ සිතුවම් නිර්මාණය කර තිබෙන ආකෘතිමය ක්‍රමවේදය අනුව අපට බොහෝ විට මහනුරුගේ ලක්ෂණයන් බොහෝමයක් පැහැගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ද්වේපදේ මේ ජාතක කතා තේමාවන් බොහොමයක් තමයි මේ වහන රෝගය තුලදී නිර්මාණය වෙන්නේ. ඒ ආකාරයෙන්ම තමයි මෙන්න මේ පොළොන්නරියුගේ මේ තිවංක පිළිමගේ තියෙන මේ චිත්‍ර කීපය තුලත් අපිට ජාතක කතාවන් බොහොමයක් තේමා විදිහට දකින්නට පුළුවන්. ඒ අතරේ තේමීය ජාතකය, චුල්ලපදුම ජාතකය, සස ජාතකය, අසංකවතී ජාතක වගේ මේ ජාතකයේ වගේ ජාතක කතාවන් බොහොමයක් අපට මේ සිතුවම් අතර දකින්න පුළුවන් දේපතේ. ඉතින් මේ සිතුවම් වල තිබෙන ලක්ෂණයන් නැත්නම් මේ ප්‍රධාන ලක්ෂණයන් මොන වගේද කියන එක අපි සාකච්ඡා කරලා බලමු. ඔබ දන්නවා අපි මනුරුගේ සිතුවම් සාකච්ඡා කරද්දී එහි කන්ද උඩරට සිතුවම් සහ පහතරට සිතුවම් කියන සිතුවම් වර්ග දෙක පිළිබඳව සාකච්ඡා කරා දීර්ඝ වශයෙන්. එහිදී අපි කතා කරා මේ තීරු චිත්‍ර සංරචනය. එහෙම නැත්නම් මේ සමාන්තර රේඛා දෙකක් අතර වස්තුන් හැසිරීම කියන කාරණාවක් පිළිබඳව. ඔබට මම හිතනවා ඒ අපි කතා කරපු පාඩම මතක ඇති කියලා. මෙන්න මේ හැසිරවීම නැත්නම් මේ සමාන්තර දෙකක් අතර වස්තුන් හැසිරවීම කියන කාරණාව මෙන්න මේ තිවංක පිළිමගේ මණ්ඩපය කියන නැත්නම් මේ මණ්ඩප ගෘහ නිර්මාණ අංගයේ තියෙන මේ සිතුවම් විශේෂය තුලත් දක්නට පුළුවන්. අපේ සරලව කියනවා තීරු අතර චිත්‍ර සංරචන නැත්නම් තීරු චිත්‍ර සංරචන කියන කාරණාව. බිත්තිය තීරු වලට බෙදා ගන්නමින් ඒ තීරු අතර චිත්‍රාවලියක් විදිහට නැත්නම් අඛණ්ඩ කතන ක්‍රමයෙන් එයත් තව එක් කාරණාවක් චිත්‍රාවලියක් විදිහට එහෙම නැත්නම් අපි කියනවා අඛණ්ඩ කතන කතාව ඛණ්ඩණය නොකර එක දිගට ගලාගෙන යන ආකාරයෙන් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි දෙපතේ මේ සිතුවම් තුළ අප දකින්න දැන් මේ තේමීය ජාතකයට මේ මම ජාතක කතා වෙන වෙන වශයෙන් චිත්‍ර මෙහිදී ගන්නේ නැහැ. උදාහරණ විදිහට මේ හැම පොදු ලක්ෂණයන් මේ හැම ජාතක කතාවකටම මම මේ කතා ගන්න පොදු ලක්ෂණයන් සියල්ල මම මේ කතා කරන ලබන සෑම ජාතක කතාවකටම අදාළ වෙනවා. ඉතින් මේ අඛණ්ඩ කතන ක්‍රමයත් එක්කම පාරදර්ශී රූප නිරූපණය පාරදර්ශී අපි කියන්නේ මේ පැති පෙනුම නැත්තම් පැත්තෙන් පෙනෙන ආකාරයෙන් රූප භාවිතයක් නැත මානව රූපය හැසිරුවත් සත්ව රූපයක් හැසිරුවත් ඒ සියල්ල සියල්ලම එක පැත්තකට පෙනෙන පැතිපෙනුමෙන් දක්වන ආකාරය නැත මහනුරුගේ තිබ්බ ඒ ප්‍රබල කලා ලක්ෂණය මෙන්න මේ සිතුවම් සඳහා ශිල්පියා භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මහනුරුගේ තවත් විශේෂ ලක්ෂණයක් මේ පසුබිම සඳහා තද රක්ත වර්ණ භාවිතය. නැත්නම් පසුබිම නිර්මාණය කරද්දී පසුබිම තුළ ඔවුන් ඉතාමත්ම වෙනස් වූ ශෛලී ලක්ෂණයන් තමයි දීපතේ භාවිතා කරන්නේ. එහිදී අප බොහෝ විට දකිනවා වර්ණ භාවිතය තුළ වෙනස්කම් රාශියක් සිදු කර තිබූ ආකාරය මහනුරුගේ තුළදී. විශේෂයෙන්ම කන්ද උඩරට සිතුවම් වල නම් ඔවුන් යොදාගන්නේ තද රක්ත වර්ණයක් ඔවුන්ගේ මේ සිතුවම් සඳහා. ඉතින් මෙන්න මේ රක්ත වර්ණයම පොළොන්නරුවේ මේ තද රක්ත වර්ණයම පොළොන්නරුවේ මේ තිවංක පිළිමගේ මේ සිතුවම් සඳහාත් ඔවුන් යොදාගෙන තිබෙනවා. නමුත් මම මුලින් කතා කරා මේ මහනුරුගේ ලක්ෂණ ගම්මේ වීම නැත්නම් මේ මහනුරුගේ ලක්ෂණ අපට දකින්න තියෙනවත් එකම පොළොන්නරුවේ යම්කිසි ලක්ෂණ කීපයකුත් මේ චිත්‍රය ඇතුලේ දක්නට තියෙනවා කියලා. අපේ දුවල පුතාලට මතක ඇති දැන් මහනුරුගේ චිත්‍ර තුල ත්‍රිමාණ ලක්ෂණ නැත්නම් කන්ද උඩරට සිතුවම් වල පිළිබඳව එහෙම අපි කතා කරද්දී ත්‍රිමාණ ලක්ෂණ දක්නට තිබුණේම නැති තරම් දක්නට තිබුණේ නැහැ. එය පහතරට දක්වා ව්‍යාප්ත වෙද්දී යම් කිසි ආකාරයකින් සියුම් ත්‍රිමාණ ලක්ෂණයක් භාවිතා කරා. නමුත් ඊටත් වඩා වැඩි ත්‍රිමාණ ලක්ෂණයක් නැත්නම් මේ වර්ණ භාවිතය සහ එළියඳුර දක්වීමේ ශිල්පීය නිපුණත්වයක් ඔහු මෙන්න මේ තිවංක පිළිමගේ තුල දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි පර්යාලෝක ලක්ෂණ යම් විදිහකින් ඔහු මේ මහනුවර යුගයේ ශිල්පියාට එහා ගියා වූ පර්යාලෝක ලක්ෂණ නැත්නම් අපි කතා කරන්නේ චිත්‍රමය සිද්ධාන්ත දක්වීමේදී ළඟ සහ දුර දක්වීම වැනි කාරණා උදාහරණයක් ඉදිරිය ගත්තාම ඔහු ඉතාමත්ම සාර්ථකව නිරූපණය කරලා තිනවා යම් යම් ශිල්පීය ක්‍රම ඒ ඇතුළට යොදා ගනිමින්. ඒ වගේම තමයි අපේ දක්න මහනුරුගේ සිතුවම් අතර ක්‍රියාකාරීත්වයේ බොහෝ සෙයින් අවම මානව රූප තමයි දක්නට ලැබෙන්නේ. නමුත් දැන් උදාහරණයක් විදිහට දැන් අපි කතා කරන තේමිය ජාතකයේක මොකද මේ තේමිය ජාතකයේ මේ තේමිය කුමාරයා සමය අවශේෂ පිරිස් දක්වද්දී මේ සත්ව කොටස් දක්වද්දී ඔහු ඉතාමත්ම මේ ජංගම ශීලීත්වයේ සහ මේ අත්පය චලනයෙන් වෙන ක්‍රියාකාරී ඉරියව් මනවින් නිරූපණය කිරීමට මෙන්න මේ තිවංක පිළිමගේ ශිල්පියා සමත් වෙලා තියෙනවා. එම නිසා අපට මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ හැකි මේ සම්පූර්ණයෙන්ම මහනුරුගේ සිතුවම් නෙවෙයි නමුත් මේ පොළොන්නරුවේ මුල් කාලීන සිතුවමුත් නෙවෙයි ඊට අතරමැද තිබෙන ශිල්පීය නිපුණතාවයෙන් යුතු ඉතාමත්ම ප්‍රභාමත් චිත්‍ර විශේෂයක් කියන කාරණාව පිළිබඳ. ඉතින් දූපතේ ඔන්න ආකාරයෙන් අද අපි කතා කරපු මෙන්න මේ චිත්‍ර දෙවර්ගයේ පිළිබඳව නැත්නම් මේ චිත්‍ර විශේෂ දෙක පිළිබඳව ඔබට යම් කිසි අදහසක් එන්නේ නැති කියලා අපි හිතනවා. විශේෂත්වය තමයි එකම ස්ථානයක් එක යුගයක එකම ස්ථානයක එකිනෙකට වෙනස්කම් රාශියක් දක්වන චිත්‍ර විශේෂ දෙකක් අපි එකම තැනකදී කතා කරා. චිත්‍ර විශේෂ දෙකක්, තේමා විශේෂයන් දෙකක්, මානව රූප යොදා ගැනීම අතර ලොකු වෙනස්කම් තියෙනවා, රේඛාව යොදා ගැනීමේ ලොකු වෙනස්කම් තියෙනවා, පසුබිම් ශිල්ප ක්‍රමයේ ලොකු වෙනස්කම් තියෙනවා මේ දෙක අතර. යම් කිසි සමාන ලක්ෂණ ප්‍රමාණයකුත් අපි කතා කරා. ඉතින් මෙන්න මේ කරුණුත් එක්ක ඔබට දැන් වැටහෙනවා ඇති තිවංක පිළිමගේ කියලා කියන්නේ අපට ලාංකීය චිත්‍ර කලාවේ මේ දිශානතිය එවකට ඒ ශිල්හිට ශිල්පීන් අනාගත දිශානතිය වෙනස් කළා වූ ඉතාමත්ම ප්‍රබල සංදිස්ථානයක් කාරණාව. ඒ වගේම ඔවුන් සීගිරිය මහා කලා සම්ප්‍රදායකින් අජන්තා කලා සම්ප්‍රදායන් වලින් ගත්තා වූ ලක්ෂණ. ඒ වගේම තමයි ඒ වර්ණ හැසිරීමේ ක්‍රමවේදයන් පසුකාලීන නිර්මාණ සඳහා කෙසේ බලපෑවද කියන කාරණාව ඔබට පැහැදිලි ඇති මෙන්න මේ අපි කතා කරපු කරුණුත් එක්ක. ඉතින් දූපතේ වර්තමානයේ වෙද්දී බොහෝ සෙයින් මෙන්න මේ තිවංක පිළිමගේ මේ ලාංකේය සිතුවම් මේ විනාශයට පත්වන සිතුවම් අතර ඉතාමත්ම ඉහළින් නැත්නම් ඉතාමත්ම ඉදිරියෙන් තියෙන ස්ථානයක් තමයි මෙන්න මේ තිවංක පිළිමගය. ඉතින් අපිට මේ ඉතාමත්ම වටිනා කියන සම්පතක්, ඒ කියන්නේ ලංකාවේ අනුරාධපුරමේ මහා කලා සම්ප්‍රදායන් අනතුරුව සම්භාව්‍ය කලා සම්ප්‍රදායක ලක්ෂණ දැකිය හැකි ප්‍රමුඛ ස්ථානයක් බවට පත් වෙනවා මෙන්න මේ තිවංකය පිළිමගය. ඔබ මේ නිවාඩු කාලය තුල නිවසේ සිටින්නේ මේ දවස්වල බොහෝ විට පාසල් පැවැත්වෙන්නේ නැති නිසා. ඉතින් දුවේ පුතේ, අපි පාඩම්වලදී හැමදාම මතක් කරනවා වගේම මේ චිත්‍ර විෂය ඉගෙන ගනිද්දී ඔබ අනිවාර්යෙන් අපි මේ කතා කරන සියලුම ස්ථානයන්ගේ, මේ සියලුම රාජධානිවල, ඒ වගේම තමයි මේ සියලුම මූර්ති සහ චිත්‍ර නිර්මාණයන්ගේ රූප අත්දැක තිබීම, නැත්නම් රූප පරිශීලනය කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් දේපතේ, ඔබට තියෙන වගකීම තමයි ඔබ මේ රූප සොයා ගන්න, මේ රූප පිළිබඳව ඒවා එක පොතකට ගන්න. ඉන් අනතුරු අපි මේ සාකච්ඡා කරන දේවල් සහ වෙනත් සංගරාවලින්, වෙනත් පොත්පත්වලින් ඔබ පාසලේ චිත්‍ර විෂය උගන් ලබන ඒ ගුරු භවතාගෙන් ගන්න කරුණු ඒ අදාළ ස්ථානයන්හි සටහන් කරන්න. එය ඔබේ අනාගත දැනුමට ඉතාමත්ම වැදගත් කාරණාවක් වේවි. ඉතින් දුවේ පුතේ, අද අපේ සූදානම අද දිනේ කතා කරපු මේ පාඩමෙන් සමුගෙන යන්න. ඉතින් ඔබ නිවසට වී සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරන්න අපි ඊළඟ සතියේ සුපුරුදු පරිදි චිත්‍ර පාඩමෙන් මුණගැහෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබ සමට සුබ සතියක්.